නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
දෑනම් තවත් මාසයක අවසානයකට තමයි අපි එළඹෙන්නේ. පෙබරවාරි මාසයේ අවසාන බ්‍රහස්පතින්ද නුදුටු සිනමා විශේෂාංගය ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. මේ සඳහා අපිත් එක්ක අද දවසේදීත් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ විසිරනවා සිනමා විචාරක විදර්ශන කණ්ණාකර. අයබෝන් විදර්ශන.
අයබෝන් නිපුණ සුබෝදෑසනක්.
හොඳයි. 20 වෙනි ශතවර්ෂයේ ආරම්භයේදී ඇමරිකානු ස්වදේශික ප්‍රජාවේ ඔසෙප් ජාතියට තෙල් ලැබීම සිදු වෙනවා. කොහොම නමුත් මේ තෙල් අයිති ඔවුන්ගේ ධනවත්කම විශේෂයෙන් ඉතාමත් කෙටි කාලයක් තුළදී සුදු මැදිහත්කරුවන් ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වෙනවා. ඉතින් මේ කාර්ය මුලින්ම කප්පම් ගැනීම සහ සොරකම් කිරීම හරහා තමයි සිද්ධ වෙන්නේ. නමුත් ක්‍රමයෙන් මේ තත්ත්වය මිනීමැරුම් දක්වා දරුණු අතකටත් පත් වෙනවා. ඉතින් අද අපි මේ කතා කරන්නේ මේ 20 වැනි සියවසේදී සිද්ධ වුණු සත්‍ය සහ ඇමරිකානු ස්වදේශික ප්‍රජාවට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අමානුෂික කතාව ගැනන Killers of the Flower Moon කියන ඉංග්‍රීසි සිනමාපටය ගැන. Killers of the Flower Moon කියන්නේ මාර්ටින් ස්කෝසෙසේ විසින් සමරචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2023 වසරේදී එළි දැක්වුණු ඇමරිකානු අපරාධ චිත්‍රපටයක්. 1920 ගණන්වල ඔක්ලහෝමාහි ඔසෙප් පුද්ගලයින් විශාල පිරිසක් ඝාතනය කිරීම ගැන විමර්ශනය කරන ඩේවිඩ් ග්‍රෑන්ඩ් විසින් රචිත පොතක් මත පදනම්ව තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මේ තුළ මිනීමැරුම් පමණක් නෙවෙයි කෑදරකම, ධනය, කුමන්ත්‍රණය, ඒ වගේ ජාතිවාදී සහ දූෂිත ප්‍රාදේශීය පාලනය මැනවින් උකහා දක්වනවා. මේ චිත්‍රපටයේ ඔසෙජ් කවුන්ටි ප්‍රදේශයේ සිදුවන මිනීමැරුම් පිටුපස ඇති සත්‍ය සොයා ගැනීම වටා වගේම ඇමරිකාවේ ෆෙඩරල් බ්‍යුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් එහෙම නැත්නම් අපි කියන මේ FBI සංවිධානයේ කලෙලි බැසීමත් පෙන්නුම් කරනවා. ඉතින් කොහොම නමුත් විදර්ශන දැන් මේ Killers of the Flower Moon කියන චිත්‍රපටය තේමාත්මකව ගත්තොත් මුලින්ම මේ දේශපාලනාත්මක ගැටුම්කාරී තත්ත්වය කොයිතරම් තුරකට සුවිශේෂී විදිහට මේ චිත්‍රපටය ඔස්සේ පෙන්වලා දීලා තියෙනවද? අපි එතනින් මේ කතාව හා පටන් ගමු.
ඔව් නිපුණ, Killers of the Flower Moon චිත්‍රපටියට ඔයා කිව්වා වගේම පාදක වෙන්නේ ඩේවිඩ් ග්‍රෑන් විසින් රචනා කරපු එක්තරා ග්‍රන්ථයක්. ඒක නම Killers of the Flower Moon, The Osage Murders and the Birth of the FBI කියන මේ රහස් පරීක්ෂක ව්‍යාඛ්‍යානය මත පදනම් වෙච්ච චිත්‍රපටිය. ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ අපි දන්න මතරම ලෝකේ දැනට ඉන්න අපි කිව්වොත් ඒක ඉහළම සිනමා අධ්‍යක්ෂවරු නිර්මාණකරුවන් 14ක් නම් කළොත් මාර්ටින් ස්කෝසෙසේ ඒකේ ඉදිරියේ ඉන්නවා. ඒකම මේ තිරචනය කරපු එරික් රොත් ගන්තේ පාදකරගෙන එරික් රොත් සහ මාර්ටින් ස්කෝසෙසේ එන්නම එකතු වෙලා තමයි කළේ. එකම අපි මතක් කරන්න ඕනේ එරික් රොත්ගේ තමයි පොරොස් ගම් කියන තම ජනප්‍රිය චිත්‍රපටියේ ස්ක්‍රිප්ට් රයිටර් එයා. ඒකම ස්ටයිස් බෝන් කියන චිත්‍රපටිය රචනා කළෙත් එයා. ඉතින් මේ චිත්‍රපටියට පාදක වෙන්නේ ඉස්සල කිව්වා වගේම මේ ඔක්ලහෝමා කියන ප්‍රාන්තයේ විශේෂයෙන්ම ඔසේජ් කියන මේ ගෝත්‍රික ජාතිය ඒගොල්ලන්ගේ භූමියෙන් හම්බෙන තෙල් නිධියක්. ඒක පදනම් කරගෙන තමයි ඒකත් එක්ක ඇතිවන ඉතාම බිහිසුණු ඝාතන රැල්ලක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නේ. ඒක ඇතුළේ අපිට පේනවා විශේෂයෙන්ම චිත්‍රපටියේ අපි කතා කළ තේමාවට අදාළව මූලික වශයෙන්ම 1919 දී ඇර්නස්ට් බර්කාට් කියන පුද්ගලයා පළමු ලෝක යුද්ධයෙන් පස්සේ තමන්ගේ සොහොයුරා වන බයිරන් සහ තමන්ගේ මාමා වන විලියම් කිං හේල් කියන පුද්ගලයාත් හමු වෙන්න විශාල රක්ෂිත ගොවිපලකට ඇතුල් වෙනවා. ඒකෙදී අපිට පේනවා මේ හර්ල් විශේෂයෙන්ම ඔසේජ් කියන මේ කියන ගෝත්‍රයට නිකන් හිතවත් මිත්‍රශීලී ප්‍රතිලාභ සපයන්නක විදියට ඉඳිමින් ඔවුන්ගේ භාෂාව කතා කරමින්ම ඔවුන්ට හිමි වෙලා තියෙන මේ අලුත් ධන නිධානය වන ලැබිලා තියෙන තෙල් නිදිවල හිමිකාරීත්වය එය අත්කර ගැනීම වෙනුවෙන් යම්කිසි ආකාරයකට ඉතාම බිහිසුණු ඝාතන වැලක් උද්‍යත් කරනවා. පැහැදිලිම අපිට පේනවා මේ ඛනිජ හිමිකම් ඒකම මේ තෙල් බදු ආදායම් වලින් මේ ඔසේජ් කියන ගෝත්‍රය තමයි ඒ වන විට ලෝකේ එක්තරා ජන කණ්ඩායමක් වැඩිම ආදායමක් උපයපු ධනපත්ම ප්‍රජාව විදියට හිටියේ. ඉතින් සාමාන්‍ය ඇමරිකන් නීතිය නැත්නම් සුදු නීතියට අනුව මේ තෙල්වල අයිතිය මේ තියෙන ගෝත්‍රික ජනතාවට තිබුණත් මේ තෙල්වලට තියෙන නීත්‍යානුකූල භාරකාරීත්වය සහ ඒ අදාළ මුදල් කළමනා කරන කටයුතු මේ ගෝත්‍රයට කරන්න බැහැ කියන යම්කිසි විදිහ සුදු නීතියක් ඇතුලේ මේකම ඔවුන් ඒකෙදි අකාර්යක්ෂමයි කියන මතය මත ඔවුන්ව පාලනය කරන්න ඔවුන්ට අවශ්‍ය වෙන මේ මූල්‍ය සහ මේ තෙල් නිධියේ කළමනා කරන කටයුතු වලට සුදු ජාතිකයන් ඇතුල් වීමක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. එතෙන්දි තමයි විශේෂයෙන්ම අපිට පේන්නේ මේ ඔසේජ් ජනතාවගේ අර මිත්‍රශීලී මුහුණුවර පෙන්නමින් ඉන්න මේ පුද්ගලයා විශේෂයෙන්ම අපි කියන ඔහුට හඳුනන්නේ කිං හෙල්. ඒකම ඔහුට හමුවන්නේ නැත ඔහුව මුණගැහෙන්නේ හර්නස් බාක කියන ඔහුගේ බෑන නැත්නම් මේ මාමව හමුවෙන්නේ නැන ඒකම ඔහු සොයුරා ඉන්නවා. එතන ඉඳලා ඊට පස්සේ මේ හර්නස් කැබ්‍රත රියදුරෙකු බවට පත් වෙනවා. එතන ඉඳලා ඔහුගේ දෛනික රැකියාව ඇතුලේ ඔහුට හම්බෙනවා ලිෂ මොලි කයිල් කියලා තම ධනවත් ඔසේජ් ගෝත්‍රික කාන්තාවක්. ඒ කාන්තාවත් එක ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙනවා මේ ඒර්නස් බර්කාට්. ඒ චරිතය රංගනයෙන් දායක වෙන්නේ තම සුප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ. ඒකම මේ කියන විලියම් කිං හේල් කියන මේ දේශපාලන ව්‍යාපාරික තම දරුණු මාෆියාකරුවා ගේ චරිතය නගපාන්නේ රොබර්ට් ඩිනීරෝ කියන තම ජනප්‍රිය නළුවා. ඊට පස්සේ මේ මොලිකයිල් හමුවීමත් එක්ක ඔවුන් ටිකින් ටික මේ හේල් විසින් තමයි හර්නස්ට හසුරවන්නේ. මේ හේල් විසින් තමයි මේ සියලුම ධනවත් ඔසේජ් ජනතාව ක්‍රමයෙන් ඝාතනය කර විශේෂයෙන්ම මොලීගේ පවුලෙන් වැඩි පිරිසක් මැරුණොත් මිය ගියොත් ඒ තියෙන ධන නිධානය හර්නස්ට හිමි වෙන බවක් තමයි හේල් විසින් මේ හර්නස් කියන බෑනට දන්වන්නේ. ඒ නිසා අපිට පේනවා මොලී කියලා කියන්නේ දියවැඩියා රෝගී කාන්තාවක්. ඇගේ අම්මා ලිසි ඇයි ඉන්නේ අසනීපෙන්. එකම චිත්‍රපටිය අපිට පේනවා මොලීගේ සොහිරිය වෙන මිනි අද්භූත රෝගයකින් මිය ගිහිලා තියෙනවා. ඒකම හේල් එක්තරා මොහොතක බයිරන්ට කියනවා මොලීගේ අනිත් සොහිරිය වෙන අර කැරලිකාරී ඇනා කියන ඒ සොහිරියවත් මරා දාන්න කියලා. ඊට පස්සේ ඔහොම එකින් දිගටම ඝාතනයන් කරන තම පාතාල ඝාතන කල්ලියක් හේල් විසින් හසුරුවමින් එයට ප්‍රධාන වශයෙන් ඇර්නස් බර්කාට්වත් යොදවා ගනිමින් මෙයින ගෝත්‍රික ජනතාව ඉතාම සිවුම්ම මරා දැමීමේ තම රහසිගත ව්‍යාපෘතියක් ඔවුන් දියත් කරනවා. මේක ක්‍රමයෙන් ආරංචි වෙන මොලි උත්සාහ කරනවා අනිත් පැත්තෙන් ලිසි සහයි කණ්ඩායම විශේෂයෙන්ම ඔසේජ් කවුන්සිලය හරහා මේ වෙන ඝාතනයන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න යම් ආකාරයකට පෞද්ගලික රහස් පරීක්ෂකයන්ගේ සේවය ලබා ගන්න. නමුත් මේ පෞද්ගලික රහස් පරීක්ෂකයනුත් ඉතාම අවාසනාවන්ත රහසිගත විදියට ඝාතනය වෙනවා. ඒ ඝාතන අපිට පෙන්වන චිත්‍රපටියේ ඒ ඝාතනයන් සියල්ල කරන්නේ හේන්ස් හේල් සහ ඒර්නස්ට් ගේ එකතු ඇතුලේ. මොකද ඒර්නස්ට් අපි දන්න ඒර්නස්ට් දැන් කසාද බදලා ඉන්නේ මොලීව. ඒකම මොලීගේ අවසන් සොයුරිය දැන් ඔක්කොම ඝාතනය කළාට පස්සේ මොලීගේ අවසන් සොයුරිය වන රෙටා සහ ඇගේ සමියා වන සුදු ජාතික බිල්ව ඝාතනය කරන්නත් ඒර්නස්ට් පවරනවා. නමුත් ඒර්නස්ට් අතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එක්තරා මොහොතක හේල් විසින් ඒර්නස්ට්ව යම් කිසි විදියකට දඩුවමකට ලක් කරනවා. ඔන්න ඔහොම තමයි චිත්‍රපටය ඉදිරියට ඇදෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වනවා වොෂින්ටන් DC වල ඉන්න DC වලට මේ ගෝත්‍රික ජනතාව හැමිනිලි කරනවා මේ අද්භූත ඉතාම සැලසුම්ගත ඝාතන වලට එරෙහිව. ඊට පස්සේ විමර්ශන කාර්යාංශ BOI එකේ නියෝජිත තෝමස් බෲස් වයිට් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය අවිල්ල මේ සියලු සත්‍යයන් සොයා ගන්නවා. මේ අනාවරණයත් එක්ක කලබලයට පත්වන හේල් කිං නැමැති මේ දනකුවේර ඝාතකයා ඊට පස්සේ ඔහු ස්ථීරණය කරනවා ඔහුගේ සැලසුම්ගත කෙන්චයියන් වන ඒ ඝාතකයන්ව ඉතාම සිවුම්ම ඔවුන්ව අනාවරණය වීම වළක්වන්න ඔහුව මරා දැමීම. ඒ කියන්නේ ඒ පිරිස් මරා දැමීමේ සැලසුමකට ඔවුන් යොමු වෙනවා. අවසාන වශයෙන් ඒර්නස්ට්ට සිද්ධ වෙනවා ඔවිතරම් දුරකට තමන්ගේ මාමාට මොහු වසඟයට පත් වෙලා හිටියත් මොහුන් දෙදෙනාම අත්අඩංගුවට ගත්තට පස්සේ හේල්සා ඒර්නස් දෙදෙනාම අත්අඩංගුවට ගත්තට පස්සේ එහිදී සිදුවන හිරගෙදරෙද්දී ඒර්නස්ට් ආරංචි වෙනවා තමන්ගේ දියණියත් හම්කිසි කැස්සක් අසාධ්‍ය වීමෙන් මරණයටපත් වෙනවා කියලා එතෙන්දී ඒර්නස් තීරණය කරනවා මේ සියලු ඝාතන වලට තමන්ම පොළඹවාගත් හේල් අංකල්ව අධිකරණයේ නැත නීතිමය ක්‍රියාවලියට හසු කර දෙන්න. එහිදී ඔහු පාපෝච්චාරණය කරනවා මේ සියල්ල පිළිබඳව. එහිදී රජයේ සාක්ෂිකරුවෙක් බවට ඔහුපත් වෙනවා. මේ අවසානයේ අපිට පෙන්නනවා මේ මොලි තමන්ගේ සැමියා වන ඒර්නස්ට්ගේ සැලසුම්ගත අඩපණ කිරීම සහ සැලසුම්ගත ක්‍රමානුකූල ඝාතනයට ලක්වෙච්ච මොලි අවසානයේ වෛද්‍ය ප්‍රතිකාර ලබනවා මේ ආරක්ෂකයන්ගේ මැදිහත් වීම මත. එතනදී මේ අය සාමාන්‍ය තත්ත්වයට අයපත් වෙනවා. නමුත් චිත්‍රපටිය අගදී අපිට පෙන්නනවා මේ දෙදෙනාම හේල් සහ කිං දෙදෙනාම දීර්ඝ කාල ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක් වෙනවා මේ ඔසේජ් ගෝත්‍රිකයන්ව ඉතාම සැලසුම් සාගතව ඝාතනය කිරීම පිළිබඳව චිත්‍රපටයේ අවසානයේ අපිට පෙන්නවා දියවැඩියා රෝගයෙන් අවුරුදු 50ක් විතර ගත කළ 1937 දී ඔලි මිය යනවා. ඒකම මේ ඝාතනයට අගඋත්තරකරුවන් වූ දෙදෙනා යම්කිසි කාලයකින් පසුව නිදහස් වෙනවා. නමුත් ඔවුන්ගේ ජීවිතයේ යම් යම් කාලවලදී ඔවුන් මරණයට පත් වෙනවා. චිත්‍රපටයේ අවසානයේදී මේක යම්කිසි ආකාරයකට මේ අවසාන සිදුවීම් සිටික ගුවන්විදුලි නාටකයක් විදියට නැවත අපිට ඉදිරිපත් කළා තමයි චිත්‍රපටය අවසන් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටියට පදනම් වෙන තේමාව අපි මූලිකව ගත්තොත් මේක අපි දකිනවා 20 වන සියවසේ 1921 ඉඳලා 26 වෙනි තගේ අර්ශය දක්වා වන මේ ඔසේජ් ජාවේ ඉන්න ඔක්ලහාමා ප්‍රාන්තයේ ඇතිවෙච්ච ඉතාම බිහිසුණු ඝාතන වැලක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. ඇත්තට මම හිතනවා මාටින් ස්කෝසේසේ මෙතනදී තාම තියුණු දේශපාලන සංනිවේදනයක් මේ චිත්‍රපටිය හරහා අපිට ගෙනෙනවායි තමයි මේ සුදු ජාතිකයන් මේ ඇමරිකාව ගොඩනගලා තියෙන ඇමරිකාවේ තියෙන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මේ හදලා තියෙන මේ සංවර්ධන ඇමරිකානු සිහිනය ඇත්තටම ගොඩනගලා තියෙන්නේ කොයිතරම් බිහිසුණු සලසුන්ගත ඝාතනයන් රැසක් සිදු කරලාද කියන එක. විශේෂයෙන්ම පිටරටක විතරක් නෙමෙයි, ඒ කියන්නේ ඇමරිකාව අපි දන්නවා ඇමරිකන් යටත් විජිතකරණය බොහෝ විට එල්ල වෙන්නේ අනෙකුත් රටවල් වලට කියලා පෙන්වුවට, හැබැයි ඊටත් වඩා ඇමරිකානු සමාජ ඇමරිකානු සුදු ජාතික මේ ඊනියා සංවර්ධන රාජ්‍ය ගොඩනැගිලා තියෙන්නම ඇමරිකානු ජන ජීවිතයේම තිබුණු එක්තරා ජනවර්ගයන් ගෝත්‍රයන් ඔවුන්ගේ අයිතිවාසිකම් මේ සියල්ලම මංකොල්ල කාලා ඔවුන් මර්ධනය කරලා කියන මේ ඉතාම ව්‍යූහාත්මක ප්‍රචණ්ඩ ඉතිහාසය මාටින් ස්කෝසේසේ ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා. ඒකම මේ චිත්‍රපටයේ තියෙන උත්ප්‍රාසජනක කර්ණය තමයි. අපි දන්නවා ඇමරිකන් අධිරාජ්‍යවාදී විසින් තමයි මැද පෙරදිග ගාසා තීරයන්වල ඒකම අෆ්ගනිස්තානයේ මේ සියලු කලාපවල ඔවුන් විසින් ප්‍රචණ්ඩත්වයේ යුද්ධය ඇති කරලා තියෙනවා. ඒ තියෙන භූමීන් වල ඒ තියෙන දේශයන් වල ප්‍රධාන වශයෙන් තියෙන සම්පත් කොල්ල ගන්න අපි දන්නවා මැද ප්‍රදික ඒ භූමිය තුල ඇමරිකානු අතපෙවි මූලිකව යන්නේ තෙල් මංකොල්ලයන් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මැද ප්‍රදික ඒ රාජ්‍යයන්ට අයිති වෙලා තියෙන ඒ තෙල් සම්පත සූරා කන්න ඒව මංකොල්ල කන්න තමයි ඇමරිකානු අපි කියන දේශපාලන ආක්‍රමණයන් මේ කලාපයන්ට සිද්ධ වෙන්නේ. ඒවැ සංහාර ඇති කරන්නේ ඇමරිකාව, ඒවැ සියලු යුද්ධයන් ඇති කරන්නේ ඒ දේශපාලන අස්ථාවරත්වය ඇතුලේ තමන්ට අවශ්‍ය වෙන තෙල් නිදි සහ තෙල් සම්පත උරා ගන්න කියලා අපි දන්නවා ජාත්‍යන්තර දේශපාලනය ඇතුලේ. නමුත් මාටින් ස්කෝසේසේ අපිට පෙන්නනවා එය එසේ පමණක් නෙවෙයි, ඔවුන් පිටරටට නැත්නම් ඔවුන් වෙනත් රටවල් වලට කරන මේ මංකොල්ලය ඊටත් කලින් ඊටත් වඩා ඔවුන්ගේ රට තුළම ඉන්න ඔවුන්ගේ ස්වදේශික ගෝත්‍රික ජනතාවට එරෙහිව ඔවුන්ගේ ධනය කොල්ලකමින් තමයි මේ නිදහස පිළිබඳව ඇමරිකානු අදහස ගොඩනැගිලා තියෙන අපිට පෙන්වනවා චිත්‍රපටයේ තියෙන ලිබර්ටි කැෆේ කියලා එකක්. ඇමරිකානු මේ ඔසේජ් ප්‍රාන්තය හරහා මේ සුදු ජාතිකයන් විසින් ඒ නම් භාවිතා කරමින් හදපු හොටෙල් එකක් නැත්නම් පොඩි කැෆේ එකක් අපිට පෙන්වනවා. මම හිතන ඒකත් උත්ප්‍රාසයක් ලිබර්ටි කැෆේ. මේ අපි දන්නවා ඇමරිකාවේ මූලික සටන් පාඨය ලිබර්ටි නිදහස. නමුත් මේ චිත්‍රපටයේ කොයිතරම් බිහිසුණු ඉතාම වේදනා සහගත විදියට මනුස්ස සංහාරයක් අපි කියන ජෙනොසයිඩ් එකක් මේ සුදු ජාතික දල කුවේරයන් විසින් සිදු කරනවා. ඒකම අපිට චිත්‍රපටිය පෙන්නවා මොවුන් මේ දල කුවේර හේල් ඇතුළු කණ්ඩායම වුන් ඉන්නේ යම්කිසි විදියට මාෆියා පවුලක් වගේ ඉන්නේ. ඉතින් මේ මාෆියා පවුල එක විදියක අනිත් පැත්තෙන් පෙන්නවා හේල් ස්වදේශිකයන්ට පෙන්නවා ඔවුන් වෙනුවෙන් ඉන්න කෙනෙක් වගේ. රයිට්, ස්වදේශිකයන්ගේ අධ්‍යාපනය ස්වදේශිකයන්ට වරප්‍රසාද ලබා දෙන එකම ස්වදේශිකයන්ගේ ආගම අදහන එකම ස්වදේශිකයන්ගේ භාෂාව කතා කරන කෙනෙක් විදියට තමයි හේල් එළියට පෙන්නන්නේ. නමුත් හේල් මේ සියල්ල කරන්නේ මේ ආදිවාසී මේ ධනවත් ජනතාව ක්‍රමානුකූලව ඝාතනය කරලා ඔවුන්ගේ පවුල් සංහාරයට පත් කළා. ඔවුන්ගේ ධනය මුළුමනින්ම කොල්ල කෑමේ ඉතාම නීච ප්‍රචණ්ඩ ඒ අරමුණත් එක්ක තමයි මේ සියලුම දේවල් දියත් කරන්නේ. ඒක මම හිතන මේ චිත්‍රපටිය මේ සියලු කාරණායක් අපිට පෙන්නනවා මේ ඇමරිකානු ඉතිහාසයේ පෞගිය සියවස තුළ නිර්මාණය වීමේ ඉතිහාසය කොයිතරම් අභ්‍යන්තරිකව ගත්තා. ඒ කියන්නේ ඇමරිකානු ජන සමාජය තුළ අභ්‍යන්තරිකව ගත්තත් කොයිතරම් ප්‍රචණ්ඩත්වයක් දියත් කළාද තියෙන්නේ කියන එක මේ චිත්‍රපටිය අර අපිට පෙන්නනවා. මම හිතන මේ තේමාව හරි වැදගත්. මම හිතන එතෙන්දී මාටින් ස්කෝසේසි කියන්නේ ඉතාම දේශපාලනික අවබෝධයක් සහිතව ඉතාම යම්කිසි විදිහ වාමගාමි ප්‍රගතිශීලී අදහසක් සහිතව විශේෂයෙන්ම ධනේශ්වර සමාගම් කරණයට එකම ධන කුවේර දේශපාලනයට එරෙහිව හිනමාකරණය ප්‍රගුණ කරන කෙනෙක් විදියට මම හිතනවා මාටින් ස්කෝසේසි මෙතනදී පෙන්නනවා ඔබ ඇමරිකාව එලියට පෙන්නන ප්‍රචණ්ඩත්වයට වඩා ඇමරිකානු සමාජය නිර්මාණය වෙලාම තියෙන්නේ අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයක් දියත් කරමින් කියන එක නිසා අපිට මේ චිත්‍රපටියේ ඉතාම අනුවේදනීය ඒක අපිව කම්පණයට පත් කරන සිදුවීම් රසක් කියන විශේෂයෙන්ම ඒනස්ට් විසින් තමන්ගේ භාර්යාව වෙන මොලිට කොයිතරම් ආදරය වගේ පෙන්නුවත් අවසානයේ ඌ මුළුමනින්ම හැසිරෙන්නේ හේල් කින්ගේ ඒ කියන්නේ සැලසුම ඇතුලේ හේල් කින්ට වසඟයට පත්වල හේල් කින්ගේ ඝාතකයෙක් බවට තමයි ඈනස් පත් වෙන්නේ ඒ නිසා ඈනස්ට සිද්ධ වෙනවා තමන්ගේ භාර්යාවත් ප්‍රමාණිකුලව ඝාතනය කරලා දාන්න එවැනි තැනකටත් ඈනස්ට ඇදලා දාන්න පුළුවන් විදිහේ වැඩි තණ්හාවක් ධනාධික සන්නහවකට මුන්න ඇදලා යන මේ සුදු ජාතික ප්‍රාග්ධන ආධිපත්‍ය නිර්මාණය වෙන ප්‍රචණ්ඩත්වයේ එකම අපිට පෙන්වන අනිත් පැත්තේ මේ සුදු ජාතිකයන් අර ධන කුවේර නැත්නම් ධනය තමන්ගේම භූමියෙන් සොයාගත් මේ ගෝත්‍රිකයන්ගේ දේවල් පැහැර ගන්නවා වුණ මංකොල්ල කරනවා ඒක මොන්ගේ ගොඩනැගිලි විනාශ කරනවා ඒක මොන්ගේ ගෙවල් දොරවල් කිනිපත් කරනවා මේ සියලුම ඒ කියන්නේ කිසිදු සදාචාර මානුෂීය නිර්ණායකයක් නැතුව විශාල බිහිසුණු ව්‍යසනයක් වුන් ඉදිරියට අරන් යනවා ඒ අනුව නිපුණ මම හිතන්නේ අපිට පැහැදිලි වෙනවා මේ චිත්‍රපටියේ මාර්ටින් ස්කෝසෙසේ සහ මේ නිෂ්පාදන කණ්ඩායම මේ නිර්මාණකරුවන් මම හිතනවා මෑත කාලයේ ආපු ඉතාම තියුණු දේශපාලන කම්පනයක් ඇති කරන ඒකම ප්‍රාග්ධනය සහ ඇමරිකානු ඇතුළු මේ ධනවත් රාජ්‍යන්ගේ අභ්‍යන්තරය පිළිබඳව අපිට තිගැස්මක් ඇති කරන සිනමා නිර්මාණයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
හොඳයි විදර්ශන දැන් මේ මාර්ටින් ස්කෝසෙසේ ඇතුළු මේ කණ්ඩායම මේ සිනමා කෘතියට කොයිතරම් දුරකට තමන්ගේ නිර්මාණාත්මක දායකත්වය එක් කරලා තියෙනවද කියන දේ ගැනත් එහෙමනම් කෙටියෙන් කතා කරමු.
ඔව් නිපුන මම හිතන්නේ දැන් හලවෙනිම කාරණේ තමයි මේකේ මේ චිත්‍රපටිය ඒ කියන්නේ අපිට යම්කිසි විදියකට හඳුරගන්න පුළුවන් මේ අපි සාමාන්‍ය දන්නවා කලාත්මක සම්භාව්‍ය අන්තර්ගතයක් සහිත සිනමාවේ උනත් මම හිතනවා ඒකෙත් විශාල පරිශ්‍රණයක් සහිත චිත්‍රපටයක් මේ චිත්‍රපටිය පැය 4කට ආසන්න කාලයක් දිවෙනවා. ඒ නිසා මේ සිනමා කෘතියත් එක්ක බද්ධ වෙන ප්‍රේක්ෂකයා ගැන යම් උපකල්පනයක් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට තියෙනවා. ඒ කියන්නේ යම් ඒ කියන්නේ මේ ප්‍රේක්ෂකයාව සූදානම් කරන්නේ මේ චිත්‍රපටිය විශාල සාහිත්‍ය කෘතියක්. අපි දන්නවා ලෝක මට්ටමේ තම දියුණු සාහිත්‍ය කෘතියක් පරිශීලනය කරනවා වැනි නූතනවාදී. මේ අපි කියන නූතනවාදීයේ සාහිත්‍යමය සිනමා හික්මීම අවදුරුටත් රඳවා ගනිමින් මේ චිත්‍රපටියත් එක්ක බද්ධ වෙන්න කියන පණිවිඩය තමයි මේ චිත්‍රපටිය විසින් දෙන්නේ. මොකද මේ චිත්‍රපටිය තෙක් කෙනෙක් ඉන්නවා නම් අලුවෙනි කාරණා උ සිනමාව ඉගෙන ගන්නවා. ඒක අනිත් කාරණේ තමයි සිනමාව සහ සිනමාවත් එක්ක අපි කොයිතරම් බද්ධ වෙමින් මේ අපි ජීවත් වෙන සමාජීය දේශපාලනයේ අපේ යුගය කොයිතරම් සාවධාන ඉවසීමකින් වටහා ගන්න ඕනද කියන පරිචය මම හිතනවා මේ වගේ දීර්ඝ සිනමාත්මක ගුණේ නනුන චිත්‍රපටියකින් අපිට ලබා දෙනවා. ඒකම මම හිතනවා මේකේ තිර රචනය වුණත් මේකේ රංගනයන් මේ සියල්ල විශේෂයෙන්ම අපි දන්න රොබර්ට් ඩී නිරෝ වගේ චරිතයක් ඒකම ඩිකැප්‍රියෝ වගේ චරිත මේ සියල්ලන්ම මම හිතනවා ඔවුන්ගේ උපරිම ප්‍රමාණයන්ගේ ටයිට් එක අපි දන්නවා ඔවුන් විශාල පෞරුෂයන් ලෝකයේ සිනමාව තුළ ඒ පෞරුෂයේ ස්වභාවය ඒ මට්ටම ඔවුන් විසින් මේකට එකතු කරන මේ චිත්‍රපටියට විශාල මේ ආයෝජනයක් එකතු කරන ඔවුන්ගේ කැපැසිටි එක විසින් ඒකම මේකේ මතන තිර රචනය ඉතාම ඉහළ තිර රචනයක් ඉතාම සියුම්ම ඒ කියන්නේ ඒ වගේම මේ චිත්‍රපටිය තුළ අපිට නැහැ මේ චිත්‍රපටිය විසින් අර අපි කියනවා මේ අතිරික්තමය මේ සිනමාවේ තියෙන අර මේ අතිරික්තමය මේ අවකාශයකට අපිව ගෙනියන්නේ නැතුව සිනමාවේ ආඛ්‍යාන විකාශනය තුළම ඉතාම සියුම් ආකාරයෙන් සහ සිනමාවේ ඇතිවන දර්ශන තලයන් තුළ මම හිතනවා මේ සිනමාවේ මේ චිත්‍රපටිය අදාළ වෙන තේමාත්මක මානය අපිට සමීප කරනවා කියලා ඒකම මම හිතන සිනමා කෘතියේ තියෙන දර්ශන බැලුවත් මම හිතලා පසුතල බැලුවා ඒ සියල්ල මේ චිත්‍රපටියේ මූලික තේමාවට අනුබද්ධ කරනවා. අපි දන්නවා ඈත දර්ශන ඒක අපිට පෙන්නනවා මේකේ මේ තියෙන මේ ඔක්ලෝහාමා මේ තියෙන රක්ෂිත බොවිපල ඇතුළු මේ කලාපය තුළ මේ ජන ජීවිතයේ ගෝත්‍රිකයන් ගෙවන විදිය ඒකම ගෝත්‍රික ජනතාව සහ සුදු ජාතිකයන් අතර තියෙන අපි මේ ශාරීරික ඒකම ඇඳුම් බැලඳුම් වල තියෙන සහ උන්ගේ සංස්කෘතික තියෙන වෙනස්කම් වල විවිධත්වය ඒකම දුරදර්ශන සහ සමීප දර්ශන අතර තියෙන ඉතාම ඉක්මන් අන්තර් ඡේදන මේ සියල්ල පිළිබඳව ඉතාම දැනුවත් ආකාරයකින් තමයි මේ චිත්‍රපටි නිර්මාණය කළ තැන ඉපැති මාර්ටින් ස්කෝසෙසේ මේ 1921 සහ 21 26 දක්වා වුණු මේ සංහාරය ගැන ඔහු රිසර්ච් එකක් කරලා ඒක මේ ගෝත්‍රිකයන්ගේ දැන් ඉන්න නායකයන් හමු වෙලා ඒකම පරණ සාහිත්‍යය නැවත විපරම් කරලා ඒකම ඇමරිකානු එක යුගයක ධනවාදයේ වර්ධනය පිළිබඳව තියෙන ඒ අවබෝධයත් එක්රැස් කරගෙන ඒකම සිනමාවේ තියෙන සියලු මාතෘ මේ චිත්‍රපටිය තුළ තියෙන හැම මාතෘවම හැම නිමේෂයක්ම මේ සිනමාවේ මූලික මේ අදහස මතු කිරීම වෙනුවෙන් ඉතාම සියුම්ම ඉතාම දියුණු පරිකල්පනයක් තුළ මේ සියලුම දෙනා විට් මාර්ටින් ස්කෝසේසේ ඇතුළු මේ තිරනාටක රචකයා ඇතුළු මේ රංගන වේදීන් ඇතුළු එකම සංගීතය මතරේ සංගීතය අපි මතක් කළ යුතු මේ සංගීතය චිත්‍රපටයේ විටින් විට මම හිතනවා අපූර්ව සංගීත ඒකාත්මික බවක් මේ චිත්‍රපටියට ගේනවා ඒක ඒක චිත්‍රපටියට බලෙන් ඔබ්බපු සංගීතයකටත් වඩා මේ තියෙන ජන ප්‍රජාවගේ සංස්කෘතියක් යුරෝපීය ඇමරිකානු සුදු ජාතිකයන්ගේ සංස්කෘතික සංගීත ඉතිහාසයත් අතර විදියේ මම හිතනවා ඒ අතර යම් මූල් වීමකුත් මේ සංගීත සංරචනය ඇතුළේ අපිට හමු වෙනවා. ඉතින් මම හිතන්නේ ඉතාලම මම හිතන පරිසමාප්ති චිත්‍රපටයක් නිර්මාණය කළා. අම්බිටෙම මාර්ටින් ස්කෝසෙස් කියන්නේ යම්කිසි පරිසමාප්ති සිනමා කෘතියක් නිර්මාණය කිරීමට කැප වෙන ඒ වෙනුවෙන්ම සිනමාවේ යෙදෙන අධ්‍යක්ෂවරයෙක් නිර්මාණකරුවෙක් මම හිතනවා මේ චිත්‍රපටිය තුරත් ද කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් චිත්‍රපටිය තුලත් මාර්ටින් ස්කෝසෙස් ඇතුළු ඔහුගේ කණ්ඩායම ඔහුට සුපුරුදු කණ්ඩායම මේ ඉන්නේ ඒ කණ්ඩායම සහ මේ ගුණය එකින් දිගටම රැකගත් මේ ගුණයත් මේ චිත්‍රපටිය තුළ පෙන්නලා තියෙනවා කියන එක තමයි මගේ අදහස.
ඔව් අපි බොහෝ කරුණු කාරණා කතා කරා. දැන් මේ Killers of the Flower Moon කියන චිත්‍රපටියේ සම්මාන රැසකට මේ වෙද්දි භාජනය වෙලා තියෙනවා. ඒ වගේම සම්මාන රැසක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මේ කෙටි කාලය තුළදී මේ සිනමා කෘතියට මොන වගේ ප්‍රතිචාරද ලැබිලා තියෙන අවසන් වශයෙන් ඒ ගැන සඳහන් කරමු විදර්ශන.
ඔව් මම හිතන්නේ පළවෙනිම කාරණේ තමයි නිපුණ මේ චිත්‍රපටියේ තියෙන අර මම කලිනුත් ජම් කිසි විදියකට කියන්න බැලුවා මේ අපිට කියන්න පුළුවන් මේ සුසංයෝගය කියන මාර්ටින් ස්කෝසේසේ විතරක් නෙමෙයි එකම ලියනාඩෝ ඩිෆෙක්ටියෝ සහ අනිත් පැත්තේ රොබර්ට් ඩිනෝරෝ ගත්තත් මේ සුසංයෝගය හරි වැදගත්. මේකේ ඇත්තටම ගත්තම මේ චිත්‍රපටිය කියන්නේ මාර්ටින් ස්කෝසේසේ සහ ලියනාඩෝ ඩිකප්‍රියෝගේ 6 වෙනි සිනමාපටය. ඊට කලින් මේ දෙන්නාගේ සම්බන්ධයෙන් නැත්නම් මේ දෙන්නාගේ එකතු වෙන්න ආපු චිත්‍රපටි කිහිපයක් තියෙනවා. ගැන්ග්ස් ඔෆ් නිව්යෝක්, ද ඇවියේටර්, එකම ඩිපාර්ටඩ්, ඒකම ෂට අයිලන්ඩ්, ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් වගේ චිත්‍රපටි අවිලා තියෙනවා. ඒකම අපි දන්නවා අනිත් එකන තමයි රොබර්ට් ඩිනීරෝ. එතකොට ඩිනෝරෝ සහ මාර්ටින් ස්කෝසේසේ අතරත් මතර චිත්‍රපටි 11 මතර 11 වෙනි චිත්‍රපටිය වගේ මේක. ඉතින් ඒ වගේ ඔවුන් අතර සම්බන්ධය හරි විචිත්‍ර සම්බන්ධයක් තියෙන. ඒකම මේ මම හිතන අනිත් පැත්තේ මේ FBI මේ රහස් පරීක්ෂකත්වය නැත්නම් FBI කියලා අපි මේ අතුරා ගන්න නැත්නම් සිනමාව තුරත් අද ජනප්‍රිය වෙලා තියෙන මේ ඇමරිකානු රහස් ඔත්තු සේවය නැත්නම් රහස් පරීක්ෂක ඒ විමර්ශන ඒ අංශයේ ආරම්භක මොහොත තමයි මේ මේ ඔජේ මේක රොසේජ් මේ ප්‍රාන්තය හරහා ඇතිවෙච්ච විහිසුණු ඝාතන හොයන්න යන ගමනේදී මේ ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව විසින් ඇති කරපු ආයතනයක් විදිහට තමයි ඒකත් එක තමයි මේ ඇත්තටම මේ FBI එක ඉදිරියට එන්නේ. ඉතින් මම හිතන්නේ ඒ කාරණාත් එක්ක මේ චිත්‍රපටිය ප්‍රේක්ෂක අවධානයෙන් ගොඩකට ලක් වුණා. මේ තියෙන මේ චිත්‍රපටියේ තියෙන මේ මොකද මේ අපිට කියනවා ලෙගසිය නැත්නම් මේකේ තියෙන පුරාවෘත්තමය ගතිය නැත්නම් මේ ඉන චරිත මේ තියෙන හමුවීම් වල තියෙන එකත් එක මේ චිත්‍රපටිය ගැන විශාල උනන්දුවක් ඇති වුණා. මම අවසාන වශයෙන් කැමති මේ චිත්‍රපටියේ දැනට අපි දන්නවා 96 වෙනි ඇකඩමි අවෝඩ්ස් 2024 මේ මේ එන මාර්තු 10 වෙනිදා 2024 මාර්තු 10 වෙනිදා තමයි ඇකඩමි අවෝඩ්ස් අපි කියන ඔස්කා සම්මාන වල තියෙන නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මේ මේ සම්මාන නිර්දේශ නාමයන් දැනටත් ආචාර්ය කරලා තියෙනවා. ඉතින් ඒ අතර මේ චිත්‍රපටියේ රොබර්ට් ඩිනීරෝ නිර්දේශ වෙලා තියෙනවා ඇක්ටර් ඉන්න සපෝර්ටින් රෝල්. ඒ කියන්නේ හොඳම සහාය නළුවාගේ චරිතයට ඔහු නිර්දේශ වෙලා තියෙනවා අනිකුත් චිත්‍රපටිවල චරිත කීපයක් එක්ක. ඒකම මේ චිත්‍රපටියේ ඉන්න ප්‍රධාන කාන්තා චරිතය වන ලිලි ගැට්ස්ටෝන් නැත්නම් අපි කියන මොලි කයිල්ගේ චරිතය නිරූපණය කළ ලිලි ගැට්ස්ටෝන් ඇක්ට්‍රස් ඉන්න ලීඩින් රෝල් ඒ කියන්නේ ප්‍රධාන නිළියගේ චරිතයටත් හොඳම ප්‍රධාන නිළියගේ චරිතයටත් මේ වන විට නිර්දේශ වෙලා තියෙනවා. ඒකම හොඳම අධ්‍යක්ෂණයට මාර්ටින් ස්කෝසේසේ නිර්දේශ වෙලා තියෙනවා. ඒකම ඔරිජිනල් ස්කෝ කියන්නේ මියුසික් ස්කෝ. ඒකටත් මේ චිත්‍රපටියේ විශේෂම රොබී ඔබට්සන් කියන අධ්‍යක්ෂවරයා මේ සංගීත අධ්‍යක්ෂවරයා හොඳම සංගීතයට නිර්දේශ වෙලා තියෙන එකම හොඳම චිත්‍රපටිය බෙස්ට් පික්චර් ඒකම බෙස්ට් ප්‍රොඩක්ෂන් ඩිසයින් කියන මේ කාරණාවලට මේ චිත්‍රපටිය ඉදිරියේදී මේ අපි බලමු මේ සම්මානයට පාත්‍ර වේද කියලා මේ 96 වෙනි ඇකඩමි අවෝඩ්ස් වල මම හිතනවා මේ සම්මානට පාත්‍ර වීම ඇතුළු අපිට පෙන්නනවා මේ චිත්‍රපටිය මම හිතනවා එක පැත්තක ප්‍රේක්ෂකයන්ගේ අගේම චාරක සහ යම්කිසි විදියේ සිනමා බුද්ධිමය සමාජයේ මේ චිත්‍රපටිය ඈත කතා බහකට ලක් වෙච්ච අපූර්ව චිත්‍රපටියක් බවට පත් වෙලා තියෙනවා.
හොඳයි අපි මෙවර නුදුරු සිනමා විශේෂංගෙන් සාකච්ඡා කළේ Killers of the Flower Moon කියන ඉංග්‍රීසි සිනමා කෘතිය සම්බන්ධයෙන්. මේ විචාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධුනේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. එවනම් අපි මේ මාසයට මේ විශේෂංගෙන් සමුගන්න අපි ලබන මාසයේත් තවත් සුවිශේෂී වූ සිනමාකරුවෙකු හෝ සිනමා කෘතියක් සම්බන්ධයෙන් හරවත් විග්‍රහයකුත් සමඟ නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්.